ගරු කනකහේරත් මැතුම අබදමාට මිනිත දහතුනක් කල.
ගරු නියෝජ කතානායකතුමන අද දිනේදී දෙදස් දාහය අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග එන අවස්ථාවේදී විශේෂයෙන්ම මේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරපු පුද්ගලයෙක් හැටියටත් ඒ වගේම බලපත්‍ර ලාභියෙක් හැටියටත් අද වචන ස්වල්පයක් කතා කරන්න හැකිවීම පිළිබඳව සතුටට පත් වෙනවා. දැන් මේ 2018 අංක 1 සිවිල් ගුවන් සේවා නියෝග සේවා පිරිස් පුහුණුව සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව තමයි අද ඒ නියෝග මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. අපේ 1955 ANR එක එහෙම නැත්නම් එයා නැවිගේෂන් රෙගුලේෂන් එහෙම නැත්නම් ගුවන් සන්තරණ නියෝගවලට අනුව ඒ රෙගුලාසි වලට අනුව තමයි මෙතෙක් කාලයක් අපි ඒ රෙගුලාසි වලට අනුව ගුවන් සේවාව විශේෂයෙන්ම බලපත්‍ර ලබා දීම කටයුතු කරලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් ඒක කාලෙන් කාලයට වෙනස් වුණත් මෙතෙක් කාලයක් අවුරුදු 60ක් 70ක් පමණ අපිට නීතිමය වශයෙන් ඒක මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නීතියානුකූල කරන්න හැකියාවක් ලැබිලා තිබුණ නැහැ. ඉතින් අද මම හිතන්නේ මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක් හැටියට දකින්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංගමයේ ඒකේ පිරිස් බලපත්‍රය කියන්නේ ඒකේ ඇනෙක්ස් 1 එකට වැදගත් වෙන ඇමුණුම් පළවෙනි එකට වැදගත් වෙන කාරණාවක්. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ 2018 ජාත්‍යන්තර අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංගමයේ විගණනයකදී මම හිතන්නේ මේ පිළිබඳව හඳුන්වා දීලා මේකේ අඩුපාඩු ටික කියලා දුන්නාන් පස්සේ තමයි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ ලබන සතියේ වෙනකොට අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංගමයේ රැස්වීමක් පවත්වනවා. ජාත්‍යන්තර වාර්ෂිකව පවත්වන රැස්වීමේදී මම හිතන්නේ මේ පිළිබඳව අපිට කරුණු දක්වන්න අද හැකියාවක් ලැබෙනවා මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කිරීම තුළින්. ඉතින් ඒ කාරණය අපේ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මම මේ පිළිබඳව ඊට වඩා කතා කරන්න යන්නේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අද රටේ වගේම ලෝකයේම ගුවන් සේවාවට විශාල අභියෝගයක් මුහුණ දීලා තියෙන අවස්ථාවක්. අපේ රටේ 2019 පාස්කු ප්‍රහාරයත් සමගම සංචාරක කර්මාන්තය වගේම ගුවන් සේවාව කඩා වැටෙනවා වගේම පසුගිය වර්ෂ 3 තුලදී මුළු ලෝකයේම කොවිඩ් වසංගතය නිසා විශාල වශයෙන් පාඩු ලබලා තියෙනවා වගේම ඒ මගීන්ගේ ප්‍රමාණය 50%කින් 60%කින් පමණ වැඩි අඩු වෙලා තියෙනවා. මිලියන 2,707කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකානු ඩොලර් 372 බිලියන පාඩුව විඳලා තියෙනවා. ඒක 2019ට සාපේක්ෂව තමයි 2020දී ඒ වගේ පාඩුවක් ලැබලා තියෙන්නේ. ඉතින් 2021 වෙනකොට ඒක 40%කට නැගලා තියෙනවා. ඒ වගේම මගීන්ගේ ප්‍රමාණය මිලියන 2,200ක් පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම පාඩුව හැටියට බිලියන 324ක් මුළු ලෝකයේම මේ ගුවන් සේවාව තුළින් ලැබිලා තියෙනවා. ඊළඟට මේ වර්ෂය තුළදී ඒක 122ක් 24ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒක වැදගත් කාරණාවක්. ඒ වගේම පාඩුවත් බිලියන 176 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් අපි ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවාව කඩා වැටෙනවා වගේම අනිත් පැත්තෙන් මේ නොයෙකුත් අපේ ඛනිජ තෙල්වල එහෙම නැත්නම් බැරල් එක මිල වැඩිවීමත් සමග මේ ගුවන් සේවාව බොහෝ ගුවන් සේවාවන් අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ලංකාව ගත්තාම ඒක අපිට වෙනත් රටවල් වලටත් වඩා වැඩියෙන් බලපාලා තියෙනවා. අපේ තියෙන මේ ආර්ථික අර්බුදත් සමග අපිට ඒක විශාල වශයෙන් බලපාලා තියෙනවා. අද වෙනකොට ජාත්‍යන්තරයේ අන්තර්ජාතික ගුවන් සේවාව යම්තාක් දුරට ගොඩනැගිලා තිබුණා වගේම අභ්‍යන්තර ගුවන් සේවාව අතින් ඒක සාමාන්‍ය අතර පත්වෙමින් පවතිනවා. නමුත් අද ලංකාවේ තියෙන තත්ත්වය එකට හාත්පසින්ම වෙනස්. අපි අභ්‍යන්තර ගුවන් සේවාව මුළුමනින්ම රටේම නැති වෙලා තියෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අඩුම තරමේ අපේ රටේ පුහුණුව ලබන ගුවන් නියමුවන් හැටියට පුහුණුව ලබන ඒ ශිෂ්‍යාවන්ට අද දොරවල් වැහිලා තියෙනවා. ඉස්සර අපේ රටෙන් තමයි මාලදිව වෙන වැනි රටවල් වල ඉන්දියාව වැනි රටවල් වල ගුවන් නියමුවන් පුහුණු කරේ. අද වෙනකොට අපිට මේ රටේ කරන්න බැරි නිසා අපි වෙනත් රටවල් වලට ඒ පුහුණුව ලබා ගන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හැම පැත්තෙම බලපාන කාරණාවක්. ඒ නිසා අපි මේ ගුවන් සේවාව ශක්තිමත් කරන්න නම් අපේ තියෙන අඩුපාඩු ටික මගහරවාගෙන කටයුතු කළ යුතුයි. ඒ වගේම අභ්‍යන්තර ගුවන් සේවාව ශක්තිමත් කළ යුතුයි. එහෙම නැතුව රටේ ගුවන් සේවාව දියුණු වෙන්නේ නැහැ. ජාත්‍යන්තරයේ පමණක් යන හිතලා කටයුතු කරලා. ඊළඟට අපි දන්නවා පසුගිය දවස්වල අපේ ණය ගෙවීමේ අපහසුකම් නිසා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දෙවන අදියර දැන් නතර වෙලා තියෙනවා. ඒක විශාල පාඩුවක් අපේ රටට. ඒක නතර වෙලා තියෙනවා. ඒ වගේම ඒක නතර වුණත් ඒක ජෛක ආයතනෙන් ලබා දුන්න ණය ආධාරයක් මගින් ක්‍රියාත්මක වුණේ. ඉතින් අපේ ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ආයතනයට හැකියාව තියෙනවා මේකේ මේ ණයත් ගෙවාගෙන මේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම හිතන්නේ ලබන සතියේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒ ජපාන සංචාරයෙන් පසුව මේ වැඩසටහන නැවතත් මේ සංවර්ධනය නැවතත් ආරම්භ කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි අද ගරු අමාත්‍යතුමා හිටියනම් හොඳයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කතා කරා. මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පහුගිය දවස්වල ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ මේ ගුවන් සමාගමේ ලාභ ලබන ආයතන දෙක, ගුවන් සමාගම ඇතුලේ තියෙන ලාභ ලබන ආයතන දෙක, කේටරින් සමාගම සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම පමණක් විකුණනවා කියලා. ඉතින් ඒක ලොකු වැරද්දක්. මොකද අපිට දැනට අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට අද ණය බිලියන 1.5ක්, ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ තියෙනවා. අභ්‍යන්තර ණය සහ ජාත්‍යන්තර ගෙවන්න තියෙන ණය ඒ සියල්ලක්ම. ඉතින් අපි අඩුම තරමේ ගරු අමාත්‍යතුමා සඳහන් කරා ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක. ඒක මේ තත්ත්වය අනුව අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් අඩුම තරමේ කේටරින් සමාගම, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම අපි වෙනම විකුණනවා නම් අපිට අඩුම තරමේ බිලියන 1.5ක මුදලක් අතට ලබා ගත්තොත් පමණයි අපේ ගුවන් සේවාව ඉදිරියට, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකන් සමාගම ඉදිරියට ගෙන යන්න හැකියාවක්, ඔපරේෂන් එක ගෙනියන්න හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැතුව අපි අර ලාභ ලබන හොඳම දෙක විකුණලා අන්තිමට අපිට මේක තියාගෙන ඉවෙලා බංකලොත් කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් ගරු අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට මුළු සමාගමම අපේ කොටස් ලබා දෙන්න පුළුවන් නම් යම් සමාගමකට ඒක ඊටමත් වැදගත් කාරණාවක්. මොකද අද අපේ තියෙන ගුවන් මහිදන් වසර කීපයකට ඉස්සෙල්ලා ගුවන් යානා 28ක් පමණ
මිනිත්තු 2ක් තියෙන ගරුගමත
විනාඩියෙන් අවසන් කරනවා. දැන් තියෙන ගුවන් යානා 24ක් පමණයි. ලබන වර්ෂයේ හිතන්නේ ජනවාරි මාසයේ ඉඳලා ලබන වර්ෂයේ වෙනකොට මේ අපි බදු ගත්ත සමාගම් වලින් මේ ගුවන් යානා 5ක් ගෙනියන්න කටයුතු කරනවා. ඊට පස්සේ 2025 වෙනකොට තව 7ක් ගෙනියන. එතකොට අපේ තියෙන බලෑණිය නැති වෙලා යනවා. එතකොට ඒකේ එක පැත්තකින් අපිට ඒ ගමනාන්තයන් අපේ නැති වෙනව පමණක් නෙමෙයි, අපිට ඊළඟට ඉදිරි අනාගතයේදීත් ඒ ගමනාන්තයන් වල අපිට හරි ආකාරයෙන් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඉස්සර අපි ලන්ඩන් නගරයට දිනපතා ගුවනාන්ත ගුවන් ගමන් දෙකක් පවත්වනවා. දැන් අද වෙනකොට ඒක එකට බහලා තියෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් ගැටලු තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් වෙනකොට අපිට තියෙන මේ ඩොලර් ප්‍රශ්නේ නිසා අපේ ගුවන් යානාවල නඩත්තුව අද නතර වෙලා තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඩොලර් නැති නිසා ඒ ගනුදෙනු නතර වෙලා තියෙනවා. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලීම කරනවා මේ ගුවන් සමාගම අපිට බලන් ඉන්න බෑ, ඉතාමත් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අපි ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරනවා. ඉතින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මේ අවස්ථාවේ ඇත්තටම මේ වෙලාවේ මේ වගේ පනතක් සංශෝධනය කිරීම ඇති වැදගත්කම් මොකක්ද? මොකක්ද මේකෙන් සංස්ථාවට වෙන අභිවෘද්ධිය? මම හිතන්නේ කැබිනට් අමාත්‍යතුමා බඳුරු ගුණවර්ධන ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරේ මේ රූපවාහිනියේ පාඩු ලබන ආයතනයක් ආයතනයේ වැඩ කරන කට්ටියට පඩි ගෙවන්නවත් සල්ලි නැහැ කියලා. අමාත්‍යවරයා එහෙම කතා කරනකොට කොහොමද නාලිකාවක් ලාභ ලබන්නේ? නාලිකාවක් විතරක් නෙමෙයි ඕනම ආයතනයක ප්‍රධානීෙක් ඒක පාඩු ලබනවා කියලා කියනකොට කොහොමද ඒක ලාභ ලබන්නේ? අමාත්‍යවරයාම කියනකොට ඒක පාඩු ලබනවා පඩි ගෙවන්න විදියක් නැහැ කියලා. ඒකම තමයි හේතුව රූපවාහිනී ආයතනය පාඩු ලබන්න. අමාත්‍යවරයාට සැලසුමක් තියෙන්න ඕනේ ජාතික රූපවාහිනියේ ලාභ ලබන්න, ජාතික රූපවාහිනියේ සේවක ප්‍රජාවට පඩි ගෙවන්න කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට එතුමාට එහෙම අදහසක් තියෙන බව නම් මම දැක්කේ නැහැ. හැබැයි එතුමා මෙතන ජපානයේ පිළිබඳ අපිට පන්තියක් පැවැත්තුවා. පන්තිය පවත්වලා ආදරය කරනවා ගැන සහ ජපානයේ නායකයෝ මොනවද වැඩ කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරා. ජපානයේ නායකයෝ වැඩ කරලා තියෙන විදිය මම සියසින් දැක්කා. ජපානයේ නායකයොන්ට වඩා බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු අතර අහසට පොළොව වගේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා තමයි ජපානයේ එතන තියෙන්නේ, අපි අද මෙතන ඉන්නේ. නමුත් ඔබතුමාලා අදරත් අමාත්‍යාංශ තුනක් තියාගෙන ඉන්න කැබිනට් අමාත්‍යවරේ ජේෂ්ඨ ප්‍රවාහන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, තව අමාත්‍යාංශයක් තියෙනවා එතුමාට, මහාමාර්ග අමාත්‍යාංශය. අමාත්‍යාංශ කියලා කියන්නේ මොනවද? තනි අමාත්‍යවරයෙකුට හැන්ඩල් කරන්න පුළුවන් අමාත්‍යාංශ තුනක් රටක. මේ රටේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සහ අනාගතය තීරණ කරන ක්‍රියාවලිය තමයි මේ අමාත්‍යාංශ ඇතුලේ තියෙන්නේ. ඒවට කැබිනට් අමාත්‍යවරු පත් වුණා කියලා කැබිනට් අමාත්‍යවරුන්ට ඒවා අයිති නෑ. ඒවා අයිති මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් තමයි කැබිනට් අමාත්‍යවරයෙක් පත් කරන්නේ. ඒක තමන්ගේ නෙමෙයි. ඒක තමන් සතු ධනෙ නෙමෙයි. ඒ නිසා මේ තණ්හා අධික බව අපේ නායකයන්ගෙන් තුරන් කරන්න ඕනේ. එහෙම තණ්හාව තියෙන නායකයෝ මේ පාර්ලිමේන්තුවට එහෙම මෙතනින් එහාට වළකින්න ඕනේ. මිනිසුන්ගේ ඡන්දෙන් තමයි අමාත්‍යවරු පත් වෙන්නේ, මන්ත්‍රීවරු පත් වෙන්නේ මිනිසුන්ගේ ඡන්දයෙන්. ඇයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ? ඇයි බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු හැමදාම පාර්ලිමේන්තුව එන්නේ? ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක රස්සාවල් බෙදනවා. දේශපාලඥයා තමයි රස්සාවල් බෙදන්නේ. මන් දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකෙ කොහෙවත් එහෙම තේරියන්නේ නැහැ. තමන්ට සුදුසුකම් තියෙනවා නම් තමන්ට රැකියාවක් රටේ හිමිවිය යුතුයි. රට අතහැරලා මිනිස්සු හොගාලා පිටරටට යනවා. ඒ යන්නේ තමන්ගේ රටට වඩා පිටරටවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවා. තමන්ගේ රටේ තමන්ට සුදුසුකම් වලට රැකියාවක් නැති වුණාට පිටරට ගිහිල්ලා තමන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා. ඒ අර බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමා කිව්ව වගේ, ජපානයේ නායකයෝ වගේ ලෝකේ නායකයෝ වැඩ කරපු හින්දා රූපවාහිනිය ගොඩනගන්න තියෙන්නේ. රූපවාහිනිය නාලිකා කියලා කියන්නේ කන්ටෙන්ට් විකුණන්නේ, අන්තර්ගතයන් විකුණන්නේ. අන්තර්ගතයන් වල තියෙන වටිනාකම, නැවුම් බව, ආකර්ෂණීය බව, නිර්මාණශීලී බව නැතුව නාලිකාවක් මේ පෞද්ගලික නාලිකා එක්ක තරඟ කරන ගොඩට වැටෙන්නේ නැහැ. පෞද්ගලික නාලිකා ලාභ ලබන්නත් රජයේ නාලිකාව හැමදාම මෙතන අපි දැකපු හිටපු ජේෂ්ඨ ඇමතිවරු ඔක්කොම කියන්නේ රූපවාහිනී නාලිකාව පාඩු ලබනවා. රූපවාහිනී නාලිකාව හරියට අපි කරපු වැරද්දක් වගේ. ඒකට උත්තර හොයන්න ඕනේ අපි වගේ. තමන්ට ලැබිච්ච වගකීම අනිත් අයට පැවරීම නෙමෙයි නායකයාගේ වගකීම වෙන්නේ. ඒ වගේම එතුමා පෞගේ දවස්වල එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්, නිවුස් පේපර් චිත්‍රපටිය, ලෝකේ සම්මාන උළුවල 8ක විතර සම්මාන ලැබුවා. මේ මෑතක රුසියානු සම්මාන උළෙලක ඒ චිත්‍රපටයේ පිටපත් රචකයන් දෙපළ, ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවළ, අධ්‍යක්ෂක දෙපළ උන් දෙදෙනා, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ඔවුන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය හම්බුණා. නමුත් හොඳම නළුවා සම්මානය හම්බෙන්න ගියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා.
තමෙනිත් දෙක කාලයක් තියෙනවා.
සම්මාන උළෙල සංවිධානය කරපු සංවිධායකවරු බලන් ඉන්නවා. හොඳම නළුවා වේදිකාවට එනකන් සම්මාන ගන්න. නමුත් යන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ඒ නළුවෝ දෙන්නගේ තාත්තා වෙන්නේ නැති මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති. ඔව්. හේතුව මොකක්ද? එතුමාට ටිකට් එකක් කරන් යන්න පුළුවන්. හැබැයි එතුමාට ඌමනාවක් නැහැ. සුදුස්සාට කුමාර තිරිමාදුරුවත් සරත් කොතලාවත් කැඳ එකරගෙන යන්න එතුමාට කිසිම ඌමනාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඇයි? තණ්හාව, සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලු. ඒක තමයි මෙවැනි වූ අමාත්‍යවරුන්ගේ ස්වරූපය ගැන පැහැදිලි කරන්න තියෙන ඉතාම නිර්මාණශීලී උදාහරණය. ටෙල්නාට්‍ය කලාව ඇතුලේ නාලිකාවකින් එක කොටසකට ටෙල්නාට්‍යයකට ගෙවන මුදල රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩුයි. නමුත් එතුමා ආර්ථික විශේෂඥයෙක්, ලාභය ඊට වඩා 10-15 ගුණයකින් නාලිකාවකින් හොයනවා. නමුත් අර රුපියල් ලක්ෂ දෙකට අඩු ප්‍රමාණයෙන් තමයි ටෙල්නාට්‍යයේ වැඩ කරන නළු නිලියන් සහ සියලු තාක්ෂණ ශිල්පීන් ඔක්කොම ජීවත් වෙන්නේ. ඒ ගාන ඉහළ දමන්න ඔබතුමාට පුළුවන් නම් ලක්ෂ 5ක් දක්වා ටෙලිනාට්‍යයක කොටසක පිරිවැය ලබා දෙන්න පුළුවන් නම් නිෂ්පාදකවරයාට අන්න ඔබතුමා මේ ශේෂ්ත්‍රයට ඔබතුමා ලබාගත් කැබිනට් අමාත්‍ය ධූරයට වැඩක් කරලා තියෙනවා. එහෙම නැතුව මෙතන අපිට පන්ති පැවැත්වුවට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය නම් අපේ සහයෝගය ලබා දෙන්නම්. නාලිකාවල තියෙන ගැටලු සාකච්ඡා කරන්න, ඒ වගේම සිනමා කර්මාන්තය ලෝකේ සම්මාන ලබන මට්ටමේ නිර්මාණශීලී නිර්මාණකරුවන් ඉන්න රටක අපේ සිනමා කර්මාන්තයට රජය විසින් ආණ්ඩුව විසින් මොනවද කරලා තියෙන්නේ? කිසිම දෙයක් මේ වෙනකන් කරලා නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂ කාරක සභාවක් සිනමා කර්මාන්තය OTT ප්ලැට්ෆෝම් වගේ දේවල් හරහා මේ ඩිජිටල් කරණේ වෙලා තියෙන යුගයක අපේ සිනමා කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන්න අපිට මේ තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ කාරක සභාවක් ලබා දෙන මෙන් අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. 71-79 කාලේ මිලියන 74.4ක
කාලේ අවසන්
ප්‍රේක්ෂක ප්‍රජාවක් හිටපු අපේ කර්මාන්තය අද වෙනකොට තියෙන තැන පිළිබඳව කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ජනගහනයේ වට වඩා 3 ගුණයක ප්‍රේක්ෂක ප්‍රමාණයක් හිටපු කර්මාන්තයක් අද වෙනකොට කිසි කෙනෙක්ගේ ඇස ගැටෙන්නේ නැහැ. මීට කලින් හිටපු සංස්කෘතික අමාත්‍යවරයා මම එතුමගෙන් ඇහුවා අපේ සිනමා කර්මාන්තයට මොකද්ද කරන්න පුළුවන් කියලා. එතුමට කිව්වේ කාටද උද්දික ඔය කර්මාන්තයේ තියෙන්නේ? මං කිව්වා ඔබතුමාට තියෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. එතුමට මතකවත් නැහැ තමන් යටතේ තමයි ඒ අමාත්‍යාංශය තියෙන්නේ කියලා. එතනින් එහාට මේ කර්මාන්ත සඳහා කවර කතාද? නම කියන්න අවශ්‍ය නැහැ.
අවසන් කරන්න මතුවා.
නම කියන්න අවශ්‍ය නැහැ. මං එහෙම ප්‍රතිරූප වලට හානි කරන්නවත් එහෙම දෙයක් කරන්න මං කැමති නැති නිසා, කලාකරුවා ඒ විදිහට හිතන නිසා. බඳුන ගුණරත්න අමාත්‍යතුමා නිෂ්පාදකවරයා විදිහට වැඩ කරනකොට පාර්ලි චම්පික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඒ කියන්නේ හිටපු, ඒ වගේම හිටපු ජනාධිපති තුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදව් කරලා තියෙනවා. චිත්‍රපටියට බොහොමයක් උදව් කරලා තියෙනවා. ඒ උදව් කිරීම හරහා 140ක මුදලක් නැවත බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට ගිහින් දීලා තිනවා කුමාර තිරිමාදුර. අඩු ගානේ ඒ 140න්වත් ටිකට් දෙකක් කරගෙන තමන්ගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අවස්ථාවක් රුසියානු සම්මාන උල්ලක තමන්ට හොඳම නළුවාට හිමි සම්මානය ඔවුන්ගේ අද්දකෙන් ගන්න ඒ අවස්ථාව හිමි කරලා දෙන්න තිබ්බා. ඒකටවත් තමන් සතුරු නෑ. අනේකාගේ සතුර දිහා බල්ල සතුරු වෙන්න බැරි නායකයෝ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එවැනි ඌ නායකයන් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන්නන්න එපා, ඡන්දය ප්‍රකාශ කරන්න එපා. ජනතාවගේ සතුට දැකලා සතුරු වෙන්න බැරි නායකයන්ව කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගිහිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා පිළිගත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාව. වෙන්ඩෝනේගේ අනිත් පැත්ත කුමාර තිරිමාදුරයි සරත් කොතලාවල එයාපෝට් එකට ආවට පස්සේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ගිහිල්ලා ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. ලස්සන පින්තූරයක් තිබ්බා
පත්‍රේ දාලා.
ඒ පින්තූරේ එයාපෝට් එකේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා සම්මානේ අතේ තියන් ඉන්නවා. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි සම්මානේ දිහා බලන් ඉන්නවා. ලංකාවට ඇවිල්ලවත් සම්මානේ දෙන්න හදිසියක් නැහැ එතුමට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ශ්‍රී ලංකා රූපයන් සංස්ථා සංශෝධන පනත් කැටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද? කාර්ක සභාව. ශ්‍රී ලංකා රූපයන් සංස්ථා සංශෝධන පනත් කැටුම්පත පළවෙනි වගන්තිය කාර්ක
සභාව එකඟද?
දෙවැනි වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය සභාව එකඟද? හතරවන වගන්තිය සභාව එකඟද? ප්‍රඥප්ති වගන්තිය නාමය වගන්තිය සභාව එකඟද නාමය සභාව එකඟද පාර්ලිමේන්තු යළි එක් රැස්වේ. පනත් කෙටුම්බත කාරක සභාවදි සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරුවමත්තුම.
පනත් කෙටුම්බත දැන් තුන්වර කියවීම යුතුය යෝජනා කරමි.
සභාව එකඟද?
හායි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්බත තුන්වනවර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂය අංක දෙක කරුවරාය නාමක ගුවන් සේවා මන්ත්‍රී සභාව එකඟද?
හායි.
තුනනේ යෝජනා අංක තුන ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක තුන මම ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ අද දින විවාදයෙන් පසු විවාදය වෙනත් දිනයකට කල් තැබීමට යෝජනා කරනවා.
විවාදය ආරම්භ කිරීම සඳහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ විවාදයට අප එකතු වන්නේ ඉතාම සතුටින්. අප මේ පාර්ලිමේන්තුවට නවකයින් ස්ථාවර නියෝග පිළිබඳව අපිට වඩා අවබෝධයක් ඇති පිරිස් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම අදද මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා. එනිසා මා විශ්වාස කරනවා ස්ථාවර නියෝග මගින් පාර්ලිමේන්තුවේ කටයුතු එක්තරා ආකාරයකට සංවිධානාත්මක රාමුවකට අපි ඉතිහාසය පුරාම අරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ සංවිධානාත්මක රාමුව තවදුරටත් ශක්තිමත් කළ යුතුයි, පුළුල් කළ යුතුයි. මෙම යෝජනා කර ඇති සංශෝධනයේදී මූලික වශයෙන් දැන්ට පවත්නා ස්ථාවර නියෝග 1044ක් ඉවත් කර ඒ වෙනුවට ඉතා වැදගත් සංශෝධන යෝජනා කර තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියලු සංශෝධනයන් මගින් අපි උත්සාහ කරන්නේ එක්තරා ආකාරයකට පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයනුත් රටේ ව්‍යවස්ථාදායක කාර්යාවලිය තුළට වඩා ඵලදායි ලෙස එකතු කර ගැනීමයි. අවාසනාවකට අපි දකිනවා විටින් විට එවැනි එකතු කර ගැනීම් වෙනුවට ව්‍යවස්ථාදායකය තුළ කෙරෙන සාකච්ඡාවන් බොහෝ වෙලාවට ඉතාම හරසුන්. මට පෙර කතා කළ අපේ මහජන මන්ත්‍රීතුමා, එතුමා හරි හෝ වැරදි එතුමට ලැබුණු කාලය පාවිච්චි කළේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට තමන්ගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරමින් කිසියම් ආකාරයක අපහාස උපහාස තත්ත්වයක් ගොනු කරන්න. මේකට සමහරක් අය හිනා වුණා, උඩගෙඩි තිබුණා. නමුත් මා විශ්වාස කරනවා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ ගෞරව සභාවේ කාලය අපි පාවිච්චි කළ යුත්තේ එවැනි කාර්යයන් සඳහා නෙමෙයි. අපි දුටුවා මීට මාස එකහමාරකට දෙකකට ඉස්සෙල්ලා ගාලු මෝදර පිටියට රැස්වෙච්චි විශාල පිරිසක් මේ 225 දෙනාම ගෙදර යන්න ඕන කියලා එක්තරා විදියක නියෝගයක්, එක්තරා විදියක අරගලයක් කරගෙන යනවා. අපි එතෙන්දි දැක්කා ඒ අරගලයට මේ ගෞරවනීය සභාව නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුත් සහභාගී වුණා. ඇයි මෙවැනි දේවල් අපි දකින්නේ? මම විශ්වාස කරනවා මෙරටේ තරුණයන්ගේ ප්‍රශ්නය, මෙරටේ වැඩිහිටියන්ගේ ප්‍රශ්නය, මෙරටේ ගොවියන්ගේ ප්‍රශ්නය, මෙරටේ කම්කරුවන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව තමයි අවශ්‍ය කරන පසුබිම සකසන්නේ. එනිසා මහජන නියෝජිතයන් විදිහට අපිට වගකීමක් තියෙන මේ ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න. මෑතකදී සාකච්ඡාවට ගැනුණු ඉතා වැදගත් කාරණයක් සම්බන්ධයෙන් නියෝජ්‍යකාරක නියෝජ්‍ය කතානායකතුමනි දැනුවත් කළොත් හොඳයි කියලා මා විශ්වාස කරනවා. ඒ තමයි පාර්ලිමේන්තු නියෝජිතයන් මීට වඩා සක්‍රීය ලෙස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නට ඕන. එක එක්තරා මතයක් විදියට ඉදිරිපත් වුණත් මා පෞද්ගලික විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මල ගෙදරකට මගුල් ගෙදරකට යනවට වඩා ලොකු රාජකාරියක් තමන්ගේ ඡන්දදායකයා වෙනුවෙන් කළ යුතුව තිබෙනවා. දැන් අපි දකිනවා සාමාන්‍යයෙන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කළ හැකි කිසිවක් නොමැත කියන අදහස තමයි සමාජය තුළ ප්‍රචලිතව පවතින. ඒක යම් කිසි අත්තක් තියෙනවා. අපේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දුක්ගැනිවිල ඉදිරිපත් කරනවා. මේ දුක්ගැනිවිල තියෙන්නේ තමන්ගේ ඡන්දදායකයාගේ ඕනෑපාකම් ඉෂ්ට කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඒ නිසා බොහෝ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කටයුතු ලඝු වෙනවා මේ මහජනයා සමග තියෙන සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා පමණක්. ඒ නිසා තමයි පාර්ලිමේන්තු නැති සතිය පුරාම මලගෙවල්වල මගුල්ගෙවල්වල උත්සව අවස්ථාවන් වලට පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වෙන්නේ. සමහර අවස්ථාවල අපිට පේනවා පාර්ලිමේන්තුවට ආවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ව්‍යවස්ථාදායකයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව ඉතාම අල්පයි. ඒ නිසා මේ යෝජනා කර ඇති සංශෝධන හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම කෙනෙක්ම අගමැතිතුමා, කතානායකතුමා, නියෝජ්‍ය කතානායකතුමා වැනි පිරිස් හැර සියලු කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා මේ පාර්ලිමේන්තු කාරක සභාවල සමාජිකව බවට පත් වෙන්න. පාර්ලිමේන්තුව තුළ වැඩි කාලයක් ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න. ඒ නිසා නියෝජ්‍ය කාරක සභාපති නියෝජ්‍ය කතානායකතුමනි මේක අවස්ථාවක් අපි සියලු දෙනාටම ව්‍යවස්ථාදායකයේ කටයුතු වලට එකතු වෙන්න. අපි මහජන මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම පිළිබඳ පසුගිය කාල සීමාව තුළ කරනු කතාබහ නැවත මතක් කරගත්තොත් අපිට පේනවා බොහෝ අයගේ විශ්වාසය තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වටිනාකම මුළුමනින්ම හැලුවට ලක් වුණා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අරගලය නිසාම සිදුවෙච්ච එකක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලඝු වුණා රැකියා දෙන, රැකියා ලබා ගැනීමට ලියුම් දෙන, සාකා සමිති සංවිධානය කරන, පක්ෂයේ කටයුතු වලට පමණක් වෙහෙස මහන්සි වෙන, තමන්ගේ ඊළඟ මැතිවරණය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් ඉදිරිය. අදත් අපි ඒක අත්දකිනවා. සමහර දිස්ත්‍රික්කවල සමහර දිස්ත්‍රික්ක ප්‍රධානීන් උත්සාහ කරන්නේ බොහෝ වෙලාවට ඊළඟ මැතිවරණය කොහොමද මම දිස්ත්‍රික්කේ පළවෙනියට එන්නේ, මට පස්සේ එන එක්කනා මට වඩා කොච්චර අඩු ඡන්ද සංඛ්‍යාවකින් දෙවෙනියා විය යුතුද? මේ කාරණාවලට ලඝු විමහරා තමයි ක්‍රමානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තිබුණු වැදගත්කම ගෞරවය විනාශ කරගෙන තියෙන්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා අපි නැවත වාරයක් ඉතිහාසයේ දියා ඉතාම ක්‍රමානුකූලව සැලකිල්මත්ව විමසල බැලුවොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම තමන්ගේ ඡන්දදායකයා පිනවීමෙන් එහා පැත්තට ගිය එකක් බව, විශේෂයෙන් මේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමන්ගේ මහජන මන්ත්‍රීවරයා තමන් වෙනුවෙන් ව්‍යවස්ථාව තුළ කටයුතු කරන්නේ කවර ආකාරයටද කියන එක පිළිබඳව පෙරට වඩා සැලකිල්ලෙන් මිනිස්සු බලාගෙන ඉන්නවා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ කරන විවාද සජීවීව රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කරනවා. ඒ විතරක් නෙවෙයි විවිධ සමාජ මාධ්‍ය මගින් මේක ප්‍රචාරය කරනවා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් කිසියම් ආකාරයක පෙරට වඩා ජනතාවගේ ඇස්වලට කිට්ටුවෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ස්ථාවර නියෝග සංශෝධනය හරහා අපි වෙහෙසෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිපුර ව්‍යවස්ථාදායක කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට පමණක් නෙමෙයි, ඊට එහා පැත්තේ ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ රාජකාරිය පිළිබඳව අලුත් අත්දැකීමක් අපි හැමෝටම ලබා ගන්න පුළුවන් අවස්ථාව නිර්මාණය කරගන්න. එනිසාම මම විශ්වාස කරනවා මේ ගෞරවනීය සභාව තුළ නියෝජනය කරන, නියෝජනය කිරීමට අපේක්ෂා කරන, නියෝජනය කළ සියලු දෙනාටම කිසියම් ආකාරයක වගකීමක් පැවරෙනවා පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන්. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ විවාදයේ පැවැත්වෙන අවස්ථාව ගත්තාම අපිට පේනවා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය පිළිබඳව. දැන් අපිට ඉස්සෙල්ලා කතා කරපු සමහර ආණ්ඩු පක්ෂයේම ගරු මන්ත්‍රීතුමන්ලා මෙතන ඇමතිතුමා හිටියා නම් හොඳයි කියන අදහස ප්‍රකාශ කළා. ඒ වගේම සමහරක් අවස්ථාවලට අපිට පේනවා සමහර ගැටලු निराකරණය කරගන්න, සමහර කාරණා පිළිබඳ සංවාදශීලී විවාදයකට යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සැලසෙන්නේ නැහැ. ඒ නිසා නම නොකියා මඩ ගැසීමට පමණක් මේ පාර්ලිමේන්තු විවාද බොහෝ අවස්ථාවල ලඟු වෙනවා අපි දැකලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවට මම පෙරදී සඳහන් කළ ආකාරයට අපි අලුත් අය. අපිට පාර්ලිමේන්තු අධ්‍යක්ෂීම් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට වඩා අඩුයි. නමුත් අපිට පේනවා කොතන හරි විශාල වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිවැරදි කර ගැනීම කළ හැක්කේ අපට පමණයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය මේ ආකාරයටම ඊළඟ පරම්පරාවට අපි අරගෙන යනවද කියන කාරණය අපි සලකලා බලන්න ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි උදෑසන ප්‍රශ්න අසන අවස්ථාව ගත්තොත් අපිට පේනවා සමහර වෙලාවට හිතා මතාම එවැනි ප්‍රශ්න මෙවැනි ගෞරවනීය සභාවක ඇසිය යුතු ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා වැදගත් තීරණාත්මක ප්‍රශ්න තියෙනවා මේ ගෞරවනීය සභාව තුළ සාකච්ඡාවට ගන්න. හැබැයි අපිට පේනවා එක්තරා විදියකට කාලය ගැනීමක් පමණයි ඒ හරහා සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා සමහර ප්‍රශ්න අහනවා, අහවල් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? අහවල් රජයේ පාසලේ උළුකැට දෙකක් ගැලවිලා තියෙනවා. ඒක වඳුරොද ගැලෙව්වේ? ඉතින් මේවා මෙවැනි ගෞරවනීය සභාවක ඇසිය යුතු ප්‍රශ්නදයි මා දන්නේ නැහැ. ඒ වගේම අපි දැකලා තියෙන සමහර අවස්ථාව ඉතා වැදගත් තීරණාත්මක විවාද මේ පාර්ලිමේන්තු තුළ පැවැත්වෙනවා. නමුත් කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි විවාද තමයි අපිට බොහෝ වෙලාවට සවන් දෙන්න සිද්ධ වෙන්නේ. මේ මහජන ගැලරිය ඇරලා තියෙන වෙලාවක මේ විවාද සිද්ධ වෙනවා නම්
දෙකක කාලයක් තියෙන ගරු මන්ත්‍රී
නියෝජ්‍ය කතානායකතුමනි, ඒ පැමිණෙන පිරිස් අපිට හිනහ වෙන එක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ යෝජනා කරන ස්ථාවර නියෝග සංශෝධනය හරහා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වර්තමාන මහජන නියෝජිතයන්ටත් අනාගතයේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂා කරන මහජන නියෝජිතයින්ටත් අවස්ථාව ලැබෙනවා ඍජුවම ව්‍යවස්ථාදායක කටයුතුවලට සම්බන්ධ. ඒක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රාජකාරිය විය යුත්තේ. මළගෙවල් වලට ගියාට කමක් නැහැ, මගුල් වලට ගියාට කමක් නැහැ, උත්සව වලට ගියාට කමක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම පිළිබඳව නැවත විමසා බැලීමක් තමයි අපිට මේ ස්ථාවර නියෝග සංශෝධන හරහා කිරීමට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මා මේක දකිනවා එක්තරා විදියක සංදිස්ථානයක්. මේ පාර්ලිමේන්තුවේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ගනු ලබන මෙවැනි තීන්දුව තීරණ හරහා අපිට පුළුවන් අනාගතයේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන පාර්ලිමේන්තුවක් ස්ථාවර කරගන්න. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මයන්ත දිසානායක මහත්මයා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්.
Honorable Deputy Speaker, there has to be checks and balances in any government. This is what the last parliament under Honorable Karu Jayasuriya change the standing orders of parliament and ensure that certain checks and balances මේ ස්ථාවර නියෝග කමිටුව හරහා අපි මේ ස්ථාවර නියෝග වෙනස් කළා we ensure that there are checks and balances but what happened when 6.9 million people voted 6.8 million people voted and elected this parliament and gave this government two-thirds majority I had the privilege and honor of being in the standing orders committee chaired by the honorable speaker what was the first motion introduced in parliament that was to suspend the standing orders certain sections of the standing orders in parliament they got rid of the sectoral oversight committee system sectoral oversight committee kramavede sampurnema athituwa standing orders nathara galla athituwala I went for that first meeting honorable deputy speaker seated next to me is honorable sujit sanjapper also a member of the standing orders committee we represented the opposition and went for that meeting in that meeting the government representatives the government members of parliament said we are definitely not going to allow sectoral oversight committee system to take place we want to revert back to the old system em thamai kiwe mama karu kathanayakathumagen avasara labagena I submitted a report to the standing orders committee showing the committee the good aspects of having a sectoral oversight committee system versus the ministerial consultative committee system we recommended to have both systems going where the minister chairs minister can solve certain problems but to make parliament more democratic and make the system more open to have a sectoral oversight system in this parliament last parliament I was acting as a chairman of a certain sectoral oversight committee we even went on study tours overseas and we studied the sectoral oversight committee systems in other countries in the states in Canada in England in Europe
and we saw how they sanikken rajamanikken mettam mulasanayata
please continue
and we studied how the sectoral oversight committee system works the pluses and the minuses how we can change it and improve it however honorable chairman immediately when this government came in they suspended the sectoral oversight committee system now things have changed honorable Ranil Wickremesinghe has become the president of the country the head of this government there is a saying honorable chair there are no permanent friends or enemies in politics so when Ranil Wickremesinghe became the president of this country once again the sectoral oversight committee system is being brought back it is the same group remember the majority of this house two-thirds majority of this house is still controlled by that same political party so the same group that got rid of the sectoral oversight committee system suspended standing orders of parliament who also got rid of the committee system completely have today agreed to bring back change the standing orders of parliament and bring back the sectoral oversight committee this is leadership this is leadership it's the same number of MPs same majorities same two-thirds majority but today because honorable Ranil Wickremesinghe as president of the country wants to bring back the sectoral oversight committee have checks and balances in parliament today we are having this debate to pass the new standing orders in parliament this is a good thing it's not a bad thing it's a good thing for the last 1.5 to 2 years as a member of the standing orders committee I have fought for to have this sectoral oversight committee system in parliament however any people can change sometimes things change power comes and goes remember there is a two-thirds majority government or a party that has got two-thirds majority in parliament that can govern and rule. Tomorrow, there can be an election. The people of this country can decide who will govern them thereafter. But if we come into power, if the Samyogi Janabalavegi, the SJB, comes into power, it can be an alliance. But when it comes into power, we will ensure that this system is actually enshrined, even in the constitution. Honorable Chairman, for the last 1.5 years, Honorable Lakshman Kirigal, on behalf of the SJB and on behalf of the opposition, has always asked the Speaker of Parliament and whoever is chairing Parliament to please bring back. There was an appeal to bring back the Sectoral Oversight Committee. Honorable Chairman, there was an agreement between the opposition and the government and with the Speaker to have the public finance chairmanship given to the opposition. That has happened. With this changing of this standing orders, it is enshrined that the opposition will have the chairmanship of the Public Finance Committee. However, what happened to the agreement that we have on COP and COPA? There was an agreement reached that all three financial committees of Parliament will be given to the opposition. Sadly, COP and COPA chairmanships are not given. It is not reflected in these changes in the standing orders today. I wish to read from
Honourable Member, you have 2 more minutes.
Let me finish. Read from the draft that was given to the Standing Orders Committee, and it states, nominated by the Committee of Selection, provided that the chair shall be a member of the opposition. This is the Committee on Public Accounts. I wish to table this with your consent. Also, same wording is there on the Committee on Public Enterprises. The Committee of Selection provided that the chair shall be a member of the opposition. Now, this is in clear violation of that agreement. I don't know what happened, but in the Standing Orders Committee, there was an agreement, but it went to the Business Committee, and now the Business Committee, I believe, has changed this. Honorable Chairman, the youth representation is a good thing. There is a proviso in the standing orders that certain number of youth can be invited to the sectoral oversight committees. My recommendation to the Parliament is that young youth parliamentarians or young provincial councillors between the age of 18 and 35 can be invited to be part and parcel of this system. I wish to also table with your consent my report to the sectoral standing orders committee on the sectoral oversight committee system. If the government, without getting rid of or suspending standing orders and getting rid of the sectoral oversight committee, kept it, I think Gotabaya Rajapaksa would have still been in power. Mahinda Rajapaksa would have been in power. Basil Rajapaksa and the rest of the Rajapaksa family would have been in power. There wouldn't have been Aragalaya. There would have been checks and balances. There would have been a system where parliamentarians can air their views openly.
Honourable Member, please wind up.
Can the opposition give me 1 more minute, please? Or 2 more minutes? There would have been a debate in parliament. There would have been, I'll wind up. As an example, the fertilizer crisis in this country. Yalamaha kanna dekama apita karaganna beri una. Me rate vishala aahara arbudayak athi vela thiyeno. Habai me kramavedaya tibba nan apita tibba me gana saakatchawak athi karanda. Pul sangvadayak parliament athule athi karaganna apita tibba. Habai ekun naha. Mokak dune? Janadhipathuma ta upades dunna GMO ekai viyathmaka kattiyai. Padaniya methuma athuluwa me get rid of the fertilizer system in this country. Look at the
Last parliament, the PTA and the CTA.
The Prevention of Terrorism Act versus the Counterterrorism Bill. Again, there was an agreement and it was debated in the sectoral oversight committee system and reports were issued.
Honourable Member, please wind up.
Let me talk one more point, Honourable Member, since I must state that this new standing orders are coming as a result of the Aragalaya. If not for the Aragalaya, the standing orders would have not been changed. Again, one more point I wish to make is the media, for example. Media, I wish to table Honourable Ranil Wickremesinghe's letter also, which clearly states that you must open up Parliament, you must have a system of accountability, and the people who are answerable to the people has to be held accountable.
Thank you,
Honourable Speaker.
Thank you.
Honourable Chairman, one more point I want to make.
Thank you, Honourable Member.
Especially with the 20 sectoral oversight committees that are coming into play, who will be elected as chairmen? Who will be appointed as chairmen? Who will be the members who will be representing?
Thank you.
Therefore,
thank you.
We need to have a broader thank consensus in this Parliament so that we can have a successful sectoral oversight.
Thank you.
System.
Honourable D.B. Herath, you have 13 minutes.
Pramisuti Mullasana Road Garu Mantitumani Ada Parliamentary Sakachakarana Stavra Nioga Sansodanikirim Pilibandu Adahas Prakaskara Navastava Klebi in Pilibam Satureno Sisin Parliamentu Prajatantravade Padanam Hetir Salakana Hotel Parliamentary Siduina Kriakarakam Pilibandu කිසියම් සයමයක් විනයක් ඒ වගේම වගකීමක් කියන කාරණාවත් එක්ක තමයි මේ පාර්ලිමේන්තුව තුළ අපි හැසිරිය යුත්තේ. ස්ථාවර නියෝග දීර්ඝ කාලයක් සිස්සේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙලා කාලයට ගැළපෙන විදිහට සභාව නියෝජනය කරන සියලුම මහජනතාවගේ මතය එකට කැටි කරලා තමයි මේ ස්ථාවර නියෝග ඉදිරිපත් කරලා තියෙන්නේ. තරම පාර්ලිමේන්තු නියෝජනය කරන අපි හැම කෙනෙක්ම සමහර විට එක් එක් දේශපාලන කඳවුරු වලට අයිති වෙලා තියෙනවා. ඒ වගේම විවිධ මතවාදයන් තියෙන එකිනෙකාට පරස්පර වෙච්ච. නමුත් පාර්ලිමේන්තුට ආපුවාම හැමදෙනාම එකට එක්කහුවෙලා කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව එක තැනකට ගේ මේ වගකීම අපි හැමදෙනාටම තියෙන දෙයක්. ඉතින් අද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අපි අනුගමනය කරනවාද කියන කාරණාව විශේෂයෙන් සලකන්න තියෙන හොඳම වෙලාව අද පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ඒ වගේම පාර්ලිමේන්තුව පිළිබඳව මහ ජනතාව දරන මතය පිළිබඳව විශේෂයෙන් සැලකිලිට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා මම එහෙම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක වෙලාවක වැල් බැදෙන්න ගිහලා තිබිච්ච වෙලාවක මේ රටේ මහ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් පාලන තන්ත්‍රයක් පත් කරගත්තාම ඒක කොයි බටද දිසා නැතිය වෙන්නේ කියන කාරණාව පිළිබඳව මහ ජනතාව අවදියෙන් ඉන්නවා. ඒ අනුව අපිට වගකීමක් තියෙනවා. අපි මේ තැන් වලට පත් කරම ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න. ඒ ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න. ඒ අනුව තමයි අද මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව කතා කරන මොහොතේදී අපි දරන මතේ ප්‍රකාශ කරන්න උත්සුක වෙන්නේ විශේෂයෙන් පහුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 143ක් දිනාගෙන තුනෙන් දෙක බලයක් පාර්ලිමේන්තුව තුළ තහවුරු කරගෙන ඊට එහා කාලය තුළ මේ රටේ තිබිච්ච පාලන තන්ත්‍රයන් පිළිබඳව ජනතාවට ගැළපෙන ක්‍රමවේද තිබුණද කියන කාරණාව පිළිබඳව සැලකිල්ලට ගත යුතුව තිබුණා. එවන් පසුබිමක් තුළ මුළු ලෝකයේම ඇතිවෙච්ච ව්‍යසනය ආර්ථික ගැටලු එක ගත්තහම අපේ පාර්ලිමේන්තුව මං හිතනවා කුණාටුවකට අසු වුණා. මහජනතාවගේ මතය සනාථ කරන්න උත්සාහ කරලා මැතිවරණ දෙවන් ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කරන්න දායක වෙලා ආපහු ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ මේ පාර්ලිමේන්තුත් ඉටු කරගෙන මේ වගකීමට අපි කොච්චරක් දුරට හවුල් වෙනවද කියන කාරණාව තමයි මා හැමෝම තියෙන ප්‍රශ්නේ. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයත් එක්ක විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සුරක්ෂක කිරීමේ වගකීම අපිට තියෙනවා. අපි දැක්ක එක වෙලාවක 1971 මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව සුරක්ෂිත කරන්නට සිරිමාව බණ්ඩාරනායක මැතිනිට සිද්ධ වුණා. ඊගාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙනකොට 88-89 ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව ආරක්ෂා කරන්න ඒ ආණ්ඩුවට සිද්ධ වුණා. දැන් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ අපි හැම දෙනාටම ඒ වගකීම ඒ අයුරින්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. අපි හැම වෙලාවකම සැලකිලට ගන්න වෙන්නේ මහජන මතය. විශේෂයෙන්ම මේ කාරණාවත් එක්ක ඇතිවෙච්ච දේශපාලන අර්බුදය කොහොමද විසඳන්නේ කියන කාරණාව, මේ රටේ මහජනතාව දරන මතයට සාපේක්ෂ කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මෑත භාගයේ අපිට තිබුණේ. ඒ අනුව ගත්තහම අපි ප්‍රාර්ථනා නොකරපු සංයුතියක් මේ පාර්ලිමේන්තු තුළ නිර්මාණය වෙනවා. ඒ කාරණාවේදී විවිධ අය විවිධ කඳවුරුවලට බෙදෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මොන කඳවුරකට අපි බෙදුනත් මෙහ රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්රවාදී අයිති වෙනුවෙන් මේ ස්ථානය තුළ අපි පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් අපිට වගකීමක් තියෙන කටයුතු කරන්න. දැන් අපි පාලක පක්ෂය බවට පරිවර්තනය වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න බැරි වුණා නම් අපි එතනදී අසාර්ථක වෙනවා. දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න යන වෙලාවේදී සමහර විට අපිට මහජනතාවගේ නාමයෙන් නොගැලපෙන තීන්දුව රටට ගැලපෙන විදිහට සකස් කරන්නට අපිට බුද්ධිය පාවිච්චි කරන්න වෙනවා. ඒ අනුව අපි මේ සියලු කාරණා කටයුතු නිර්මාණය කරමින් යන වෙලාවක්. ඉතින් මේ කාරණාවත් එක්ක ඇතිවෙච්ච දේශපාලන ව්‍යාකූල බවත් එක්ක අපි මේ පාර්ලිමේන්තු තුළ බොහෝ දෙනෙක් කතා කරා. විශේෂයෙන් පක්ෂ නායකවරු සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳව, ජාතික ආණ්ඩු පිළිබඳව එයි එහෙම කතා කරේ. මම විශ්වාස කරනවා හැම කෙනාකටම ඕනකමක් තිබුණා මේ රටේ උන්නතිය වෙනුවෙන් දායක වෙන්න. ඒ කාරණාවේදී හුදෙක් ඒ උත්තරීතර මානසිකත්වයේ රට ගොඩනගෙන වැඩපිළිවෙලට අපි කොච්චරක් දුරට දායක වෙන්න ඕනද කියන කාරණාව ඒ අයගේ මනස තුළ තිබුණා. නමුත් දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ තමන් දරපු දේශපාලන කඳවුර පිළිබඳව ප්‍රශ්නයක් නිසා ඔවුන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. හැම වෙලාවක උත්සාහ කරේ අසාර්ථක තැනක් කොහරි තිබුණා නම් ඒක ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත බැර කිරීම තමයි උවමනා වුණේ. ඒ කාරණාව එහෙම නොකර මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රට ගොඩගන්න වැඩපිළිවෙලට එකතු වුණා නම් කොච්චරක් දුරට ආකර්ෂණීයයිද කියන එක පිළිබඳව මට අද ඒ තැනට එන්න නොලැබීම පිළිබඳව ඇත්තටම අපිට තියෙන බලවත් කනගාටුවක්. විශේෂයෙන්ම ගත්තහම අපි දකිනවා හුඟක් වෙලාවලදී දැන් පාර්ලිමේන්තු තුළ මේ ස්ථාවර නියෝග හදලා ආංශික කාර්ය සභා පිළිබඳව කතා කරනවා, විවිධ මේ සංයුතීන් පිළිබඳව කතා කරනවා. ඒ හැම එකක්ම අපිට පුළුවන් නම් රටේ උන්නතියට දායක කරගන්න අපි මම විශ්වාස කරනවා. මේ රටේ මහජනතාවගේ නාමයෙන් ඒ අපි කළ යුතු කාරණාව අපි මෑත භාගයේ අපේ වගකීම පැහැර හැරියා. මේ රටේ ජනතාව ගත්තහම ඔවුන්ගේ ජීවන ප්‍රශ්න විසඳන්න යනකොට විශේෂයෙන් පක්ෂ ප්‍රතිපක්ෂ පක්ෂ කියලා මතයක් නැහැ. අද අපි හුඟක් වෙලාවලදී කතා කරනවා අද උදේ මේ රටේ දරුවන්ගේ මන්දපෝෂණය පිළිබඳව කතා කරා. ඒ වගේම ආර්ථික අහිනී ආහාර අහිනී පිළිබඳව කතා කරනවා. මේ කතා කරන හැම කාරණාවකටම අපි උත්සාහ කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ඒකේ බරපැන බැර කිරීම. එහෙම නොකර අපිට පුළුවන් නම් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ කාරණා සියල්ලම අපේ ප්‍රශ්න හැටියට සලකලා අපි මෙතෙන් එකට එක්කහුවෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේ කාල වකවාන තුළ අපි කළ යුතු කාර්යභාරය එක. ඒ කාරණාව එහෙම නිර්මාණය කරනකොට මම අපේක්ෂා කරන්නේ නැහැ මෑත භාගයේ රටේ ආර්ථිකයට කවුරු හරි හානියක් කරානම්, සමාජ පැවැත්මට කවුරු හරි හානියක් කරානම්, අපි හදපු ඒ සංයුතියකට එක්කහුවෙ කරපු ප්‍රාර්ථනාව, ඒ ජාතික ආණ්ඩුව, ඒ සර්වපාක්ෂික ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරයි කියලා වැරදිකරුවන් නිදහස් කිරීමේ උවමනාවකුත් අපිට නැහැ. ඒ ස්ථානය තුළ ඉඳලා අපිට තිබුණා වඩා නිවැරදි දේ කොහොමද කියලා විනිශ්චය කර භාජනය කරන්න. ඒ තුළින් අපි විශ්වාස කරනවා නැවත වතාවක් මේ රට තුළ නරක පූර්වාදර්ශයන් දෙන ක්‍රමවේද මේ රට තුළ ක්‍රියාත්මක නොකරාවි කියන විශ්වාසය අප තුළ තිබුණා. ඒ සියලු කාරණාත් එක්ක අපි විශේෂයෙන් මේ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕනේ. හුඟක් අය කල්පනා කරනවා අපි මැතිවරණයකට යන්න හොඳම වෙලාව මේක කියලා. මේක මැතිවරණයට යන්න හොඳ වෙලාව නෙවෙයි. මේ රටේ අහිංසක මිනිස්සු ඔවුන්ට දේශපාලන නායකත්වයක් තෝරගැනීමේ ඌමනාවක් ගේන්න ඒ සුදුසු පසුබිම මේ සමාජය තුළ අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපි දකිනවා තැන් තැන්වල එක එක්කනාගේ පටු න්‍යායන්, එහෙම නැත්නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරණගේ ඌමනාවන් ඉටු කරන අවස්ථාවල් අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි මේ සමාජය තුළ ඔවුන්ගේ අරමුණ කර ළඟා වෙන්නට විවිධ විනාශකාරී ක්‍රියාකාරකම් වලට හවුල් වෙච්ච හැටි අපි දැක්කා. මේ තත්ත්වය තුළ අපිට පුළුවන් කමක් නැහැ මේ අයගේ මානසික මට්ටම කොයි ස්ථානයකද තියෙන කියන කාරණා පිළිබඳව තක්සේරු කර ලැබෙන්නේ. ඒ වගේ පසුබිමක් තුළ අපි හරියට තේරුම් ගන්න ඕනේ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තු නියෝජනය කරන අපිට ලොකු වගකීමක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න. අපි සියලු දෙනා මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරනකොට අපි ගාව තියෙන ප්‍රධානම ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතනින් එහා තීන්දු ගන්න අපිට පුළුවන් කමක් නැහැ. හුඟක් අය කල්පනා කරනවා මේක විප්ලවීය විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් ශිෂ්ට සම්පන්න සමාජය තුළ ඒකට වටිනාකමක් නැහැ. විශේෂයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න අපි යන ගමනකට අවතින්න වෙලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි මේ සමාජය තුළ පිරිහිච්ච තැනක් තියෙනවා නම් ඒව නිවැරදි කිරීමත්, ඒ වගේම අපේ දේශපාලන මතවාදයන් පස්තාවකාලිකව හරි කමක් නැහැ පැත්තකින් තියලා රටේ උන්නති වෙනුවෙන් එකතු වීම වුණාවක් තියෙනවා. අපි හුඟක් වෙලාවලදී අපි අමතක කරන අපේ ඉතිහාසය අපි කතා කරනවා. 2500ක ලිඛිත ඉතිහාසයක් අපිට තියෙනවා. ගෞරවනීය ඉතිහාසයක් එක්ක තමයි අපි ගොඩනැගෙන්නේ කියලා කතා කරනවා. මෑත භාගයේ ගත්තාම මේ රටේ 28,000 තරුණ සොල්දාදුවන් අප වෙනුවෙන් ජීවිතේ පූජා කරා. අපි ඔවුන් වෙනුවෙන් යමක් කරනවද? අපේ මුතුන් මිත්තුන්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
තියෙනවා. අපේ මුතුන් මිත්තන් අපේ රට වෙනුවෙන් ජීවිත කැප කරා. 28,000 තරුණ ජීවිත, ඒ වගේම සදාකාලික අබ්බගාතු විත්‍ය පිරිස් ඔවුන් කරපු කැපකිරීමට වටිනාකමක් දෙන්න අපි අපේ කාර්යභාරය නියම විදිහට ඉටු කරනවද කියන කාරණාව පිළිබඳව මට නම් තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ හින්දා අපි ඔක්කොම එකට එක්ක අහුවෙලා අර අප වෙනුවෙන් ජීවිත කැප කරපු අය වෙනුවෙන් අපි යමක් කරන්න ඕන. ඒ වගේම කාලයට සාපේක්ෂව අපි අවුරුදු 30ක් යුද්ධ කෙරුවා. අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ වගේම වැරදි ක්‍රියාකාරකම් තුල රට වෙන විවිධ පැතිකඩවල තුර අරගෙන ගියා. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ඒකේ චෝදිතය බවට උන්පත් කරන්න උත්සාහ කරනවා. ඉවන් පසුබිමක් තුල අපි මේ කාල වකවාණු තුල මේ උත්තරීතර සභාව තුල ඉඳගෙන කරන්න ඕන රාජකාරිය මොකක්ද කියන එක හෘද සාක්ෂියට වටිනාකමක් දෙන්න අපි එකට විග්‍රහ කළ යුතු, විවරණය කළ යුතු අපි අවස්ථාවකට ලැබිලා තියෙනවා. අපි දකින හොඟක් තැන්වල ගියාපුවාම සමාජයේ බොහෝ දෙනෙක් තමන්ගේ වාසිය වෙනුවෙන් පෙනී හිටිනවා. කොහේ හරි තැනක අඩුපාඩුවක් සිද්ධ වෙනව නම් තමොන්ට අනිවාර්යයෙන්ම වෙනත් මතවාද දෙයක් තුල ඕන් ගොඩනැගීමේ ස්වභාවයක් තියෙනවා. ඔවුන්ගේ මතය ඊට පස්සේ වෙන පැත්තකට අරගෙන යනවා. හැබැයි යට අරමුණ තියෙන්නේ තමොන්ට වෙච්ච පාඩුව පිළිබඳව තක්සේරුව. මෙන්න මේ වගේ කාරණාවල් එක්ක අපි හරියට තේරුම් ගන්න ඕනේ මේ සමාජය තුළ සමාජ ක්‍රියාකාරකීන්ගේ ස්වරූපය, ඔවුන්ගේ මතය. ඒ නිසා අපි මම විශ්වාස කරනවා මේ කාල වකවානුව තුළ අපි විප්ලවීය විදිහට හිතනවට වඩා රටට ගැළපෙන විදිහට හිතලා රට ගොඩනගන මාර්ගයකට අපි හැමදෙනාම අවතින්න වෙන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තු විනයක් තියෙන්න ඕන. අපි දන්නවා පාර්ලිමේන්තු තුළ අපි බොහොම අත්දැකීම් තියෙන දේශපාලන භූමිකාවේ ඉතාමත් වැදගත් ප්‍රකාශයන් මේ සභාව තුළ කතා කරනවා. හැබැයි මාධ්‍යට ගියාපුවාම ඒ එකකටවත් වටිනාකමක් නැහැ. මේ සභාව තුළ රට වෙනුවෙන් කැපකිරීම
ඔබතුමාගේ කාලය අවසන්.
ඔවුන්ගේ අත්දැකීම් හුමාරු කරගන්නවා. මාධ්‍යට ගියාපුවාම ඒක දකින්නේ නැහැ. ඒ මාධ්‍ය තුළ අපි දකින්නේ මේ සභාව තුළ කවුරු හරි අසම්වර විදිහට හැසිරුණා නම්, අසම්වර විදිහට කතා කරා නම් මාධ්‍යයෙන් ඒක දකින්න තියෙනවා. මේ දේශපාලන භූමිකාව තුළ මනාප ක්‍රමවේදයත් එක්ක අපි පාර්ලිමේන්තු නියෝජනය කරන බොහෝ දෙනෙක් උත්සාහ කරනවා රාත්‍රියේ මාධ්‍යයෙන් තමුන්ගේ ඡායාරූපය ප්‍රකාශ කරන්න අවශ්‍ය සටන් පාඨ ඉදිරිපත් කරන්න. මෙන්න මේ නිසා අපි හැම කෙනෙක්ම සංයමකින් යුක්තව කටයුතු කරලා නීත්‍යානුකූලව මේ ස්ථානය තුළ හැසිරෙනවා නම්, ඒ වෙනුවෙන් කටයුතු කරනවා නම්, රටේ අනාගතය ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒකට උත්තරීතරම කාල පරිච්ඡේදය මේකේ කියලා මම විශ්වාස කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතනින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි.